අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශිරි සමනුර සේනාසනේ මේ වගේ භාවනා වැඩ පිළිවෙල නැත්නම් භාවනා දිනයක් පවත්වන හැම වෙලාවෙම ඒකේ වැදගත් අංකයක් විදිහට ධර්ම දේශනාවක් පවත්වනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය පැමිණලා තියෙන්නේ. ඒ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත්ලා සාදුකාරයක් පාතු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කන්ති ච සෝචස්සතා සමනානං ච දස්සනං කාලීන ධම්ම සාකච්ඡායි තං මංගල මුත්තමන්ති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ශ්‍රී සමනල සේනාසනේ අපි ධර්මදේශනා පවත්වන වෙලාවල් වලදී ඒ ධර්මදේශනවල ගුණයක් සංග්‍රහාවක් පිණිස එකක් සූත්‍රයක් තෝරාගෙන ඒ අනුව දේශනාවක් දේශනාවලියක කොටසක් විදිහට පවත්වමු කියන එක අපි දිවිස ගත්තා. ඊට පස්සේ සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ මේ මහා මංගල සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා. ඉන්ෂාද දවසේ මාත්‍රකාව උපුටා ගැනීම සඳහා මේ ඉදිරිපත් කරන ලද ගාථා රත්නය හැම කෙනෙක් වගේ දන්නේ කෙනෙක්. ඒක පුංචි බුද්ධඝම කාර්යයක් දන්නේ කෙනෙක් මොකද ඒව කටපාඩම් කරන නිසා. ඉතින් මේකේ සඳහන් ಗುಣ අතර කන්ති කියන ඉවසීම ශාන්තිය කියලා කියන මේකට සෝචස්සතා කියලා කියන්නේ සුවච බව සමනානංච දස්සනං මේ මුලින් සඳහන් වෙන ಗುಣධර්ම තුන මංගල කාරණා තුන අපි මේ වෙනකොට ක්‍රමයෙන් ගෙවම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව මේ ගාථාවේ සඳහන් අවධාන කාරණා වෙන කාලීන ධම්ම සාකච්ඡා කියන එකයි සූත්‍රය අනුව අපිට ඉදිරිපත් වෙලා තියෙන දවසේ මාතෘකාව. ඉතින් මේ ධර්ම සාකච්ඡාව කියන එක අපිට බව සරුවචන් වහන්සේ ඉදිරිපත් කරලා දීලා තියෙන ඉතාම වටිනා සාසනික ලක්ෂණයක්. අනිකුත් කිසිම සාසනික නැති එකක්. අනෙක් සාසනවල තියෙන්නේ සුද්ධ ඇදහිල්ල අනුගමනය කිරීම මිස සුද්ධ ඇදහිල්ල තියෙන දේ සාකච්ඡා කරන්න අපිට අයිතියක් නැහැ. ඒක සාකච්ඡා කළොත් ඒ සදා කාලික අපාගත වෙන වෙලා. ඒක නිසා EUID තියෙන්නේ ඇදහිීමක්. සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය හඳුල්ලා දෙනකොට ශ්‍රද්ධාව මුල් කරගන්න. ඉස්ලාම ඒ අනිකුත් ශාස්ත්‍රවරු අනිකුත් ආගම් වල අනිකුත් සමයාන්තර දර්ශන වල තියෙන ශ්‍රද්ධාව හඳුන්වා දීලා සර්වචන් වහන්සේ පිළිගන්නවා ඒ ආරම්භක ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක් බව. ආලම්භක ශ්‍රද්ධාව ඇදහිීමකින් අන්ධගතියකින් අදහන ගතිය තේරෙනවා. නමුත් සාකච්ඡාව හරහා ඒ තමන් අදහාගත්ත දේ ක්‍රියාවට නංවලා ඇත්ත නැත්ත බැලීම මේ ජීවිත කාලය තුළ කරන්න පුළුවන් ගතියක් නැත්නම් ඒකට ආරාධනාවක් සර්වඥ ශාසනයේ තියෙන ප්‍රබුද්ධකම. ඒක නිසා හැම කෙනෙකුටම මේ ශාසනයට ඇතුළු වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන ඕනම කෙනෙකුට ඒ ශ්‍රද්ධාව අන්ධබක්තියක් වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ ශ්‍රද්ධාව අරගෙන මේ ශාසනයට ආවට පස්සේ එයාට වැඩ ටිකක් දෙනවා. ඒ ශ්‍රද්ධාව අපි කුසල ඡන්දයක් පාටපත් කරනවා. පුළුවන් ඇත්තෝ දක්ෂ ඇත්තෝ ඒ දෙන අභ්‍යාස ටික ක්‍රියාවත් කරනවා. එතකොට ඒ ශ්‍රද්ධාවට අපි කියනවා කුසල ඡන්දය කියලා. මේකට කියනවා කරබැලීමේ ආසාව කියලා. ඉතින් මේ ශ්‍රද්ධාව ඇති ඇත්තන්ගෙන් කරබැලීමේ ආසාව පහළ වෙන්නේ බොහෝම සුළු පිරිසකට. ශ්‍රද්ධාව තියෙන කෙනාට උරගා බලන්න සාස්තාවක් හම්බෙන එයා ලද්දාපටම මේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා ඒක අමූලික ශ්‍රද්ධාවක් අන්ධ ශ්‍රද්ධාවක් ඒකෙම ගත කළ මැරලා යන්න පුළුවන්. එයාට සාකච්ඡාවක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය කළ බලන්නත් බෑ මම මේ කරන දේ හරිද වැරදිද කියලා. අත යම් කිසි කෙනෙක් කවදා හෝ මේ සද්ධාව කුසල ඡන්දයක් පාඩපත් කළොත් සාකච්ඡා කරලා මම මේ තිබ්බ පියවර ගත්ත ඉදිරි පියවර මට සුභසිද්ධිය ගෙන දෙනවද අර්ථ කුසලය සලසනවද කියලා ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් වෙනවා. ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවටපත් කිරීමේදී මේ ධර්ම සාකච්ඡාව හරියට යොමු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ශාසනය සජීවී ශාසනයක් කියලා කියනවා. අන්ධෝ පිළිගත්ත දේ අන්ධෝම දැනගෙන දැනගන්න බැරුව මැරලා යන එකක් නෙවෙයි. මේ නිසා අද මේ වෙනකොට ලෝකේ යම් තැනක වටමේස සාකච්ඡා විවෘත සාකච්ඡා ධර්ම සාකච්ඡා තියෙනවා නම් ඒ සියල්ලම ආරම්භක වහන්සේ වෙන්නේ සරුවචන් වහන්සේ. සරුවචන්සේ ඉපදිච්ච ගෝත්‍රය ක්ෂත්‍රීය ගෝත්‍රය කියලා කියන්නේ බ්‍රාහ්මණයන්ට වාද කරපු ජාතිය. සරුවචන්සේ ඉපදෙන යුගයේ වෙනකොට ඒ Hindu වේදී අනු බලනකොට බ්‍රාහ්මණ යුගයේ ගෙවිලා ක්ෂත්‍රීය යුගයට ආවා. ක්ෂත්‍රීය කියලා කියන්නේ කඩුවේ බලෙන් ජයගත්ත කෙනෙක්. එයාගේ තියෙන්නේ විග්‍රහ කොට බැලීම, කපා කොට වෙන් කොට බැලීම. ඒකේ එක ලක්ෂණයක් තමයි තමන්ගේ අදහස් මතමතාන්තර තව කෙනෙක් එක්ක ගැටා බලන ගතිය. සර්වචනසේ සමකාලීනෙක් වෙච්ච ඒ නිකණ්ඨනාත පුත්ත ඒ ශාස්ත්‍රීය ගෝත්‍රික ඒ දෙන්නම ඒ කාලේ තිබිච්ච ප්‍රධාන මත තුනකට පහර දුන්නා. කාන්තාවන්ට මේකට බහින්න බෑ. කාන්තාවන් ඇවිල්ලා පාද පරිචාරිකාවන් කියන වචනේ තිබුණේ ඒ වෙනකොට. පාද පරිචාරිකාවන් කියලා කියන්නේ මනුස්සයාට ඕනේ බැලමේකම් කරන භාගයක් ආත්මයේ තියෙන සතෙක් විදිහට. ඒක නාට භාවනා කරන්න ඉඩ ආරම්භ දුන්නා. දෙක කුලවේදී උසස්මින් ණයට විතරයි ශාස්ත්‍රය දන්නේ. ඒත් අඬ විතරයි පරිපාලන ශක්තිය තියෙනවා කියන එක පෙරලා ශාස්ත්‍රීය කුලය ඉදිරියට පත් වුණා. තුන අවිහිංසාව ඉදිරියට දැක්කා. ওই තුන අතින් මේ නිකණ්ඨනාත පුත්‍ර සහ අපේ ගෞතම සරුවචනසේගේ ඒ කාලේ සමාන කන්තිවිල තියෙනවා. ඒ කාලෙත් නිකණ්ඨනාත පුත්‍රී ගෝලියෝ සහ සරුවචනසේ ගෝලියෝ වාද කරලා තියෙනවා. නැත්තම් ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. අනිකු සම්‍යාන්තර දර්ශනත් එක්ක. ඒ නිසා ත්‍රිපිටකයේ මේ වගේ සරුවචන දේශනා නවංග සත්තු සාසනේ කියලා සුත්තං ගෙයියං වෙයියා කරණං ගාථායිති උත්තකං වේදල්ලං අබ්බූතං ජාතකං ආදි වශයෙන් කියනකොට මේ වේදල්ල කියලා කියන්නේ සාකච්ඡා තමයි. උන්දටම දන්න දෙන්නේ දෙන්නට දෙන්න මේ තමන්ගේ හැකියාවල් සහ සැක තාමත්ව සූක්ෂම විදිහට සාකච්ඡා කරනවා. එතකොට පේන පටන් අර ගන්නවා ආයේ දෙන්න භාෂාව කොච්චර සූක්ෂමව පාවිච්චි කරනවද, කොච්චරක් තමන් දන්න දේ පරමාර්ථ ධර්ම සාමාන්‍ය භාෂාවට දාලා කතා කරනවාද කියලා. අපේ තියෙන චූල වේදල්ල, මහා වේදල්ල වගේ සූත්‍ර ඔක්කොම සෑහෙන දුරට අවබෝධ කරගත්ත කට්ටිය තව කෙනෙකුට දැනගැනීම සඳහා මේ සූක්ෂම වචන අර්ථ ඡායාවල් පාවිච්චි කරන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක නිසා ඒක මානව ඉතිහාසයේ මනුස්ස මනසේ මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච නැති යම් යම් කොටස් ක්‍රියාවත් කරලා පණගන්වලා අප්‍රමාදයට පත් කරලා ඇති කරගත්ත ගැම්මක් මේ ශාසනය කියලා කියන්නේ, බුදුහාමුදුරගේ ශාසනය කියලා කියන්නේ. එනිසා සර්වඥ ශාසනය වැඩ කරන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස් හැම වෙලාවෙම තමන් එක්ක වැඩ කරන අනිත් අයත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි මේ සාකච්ඡා කරන්නේ යම් සීමාවක් ඇතුළත. ත්‍රිසං කතා කතා කරන්න යන්නේ ධම්මීවා කතා අරියෝව තුන්නී භාවෝ කියලා සරෝජ්ජංශේ සඳහන් කරලා තියෙනවා. කතා කරනවා නම් තමන් දන්න තමන්ගේ ජීවිතයට අදාළ හිතසුව සලසන දෙයක් මිස මේ ලෝකේ තියෙන වල්පල් කතා කරන්න යන්නේ ඊට වැඩිය හොඳ කතා නොකර ඉන්නේ. ඒ නිසා ධම්මීවා කතා කියන එක සරෝජ්ජංශේ දස කතා වස්තු වශයෙන් පෙන්ලා දී තන අපිච්ච කතා, සන්තුට්ටි කතා, ආදි වශයෙන් සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා ඒවා තමාරක් කියව සාකච්ඡා වශයෙන් වෙනවා, තමාරක් කියව ධර්ම දේශනා වශයෙන් වෙනවා. මේ දේශනා සහ සාකච්ඡා මේ දෙකම භාවනා කරන අයට අනුග්‍රහ දෙකක්. පංච අනුකයිත සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරලා තිනවා ඉස්සල්ලාම භාවනා කරන කෙනා යන තමන්ගේ අර්ථ කුසල හොයන කෙනා සීල අනුගහිත කරනවා. තමන් ඉන්නවට වැඩිය උසස් සීලයකට පත් වෙනවා. හිත අලුත් කරගන්නවා. මම වෙනස් කෙනෙක් අලුත් වෙනවා. ඊට පස්සේ සාකච්ඡානුගහිතේ සුතානුගහිතෙන් තමයි මේ බෞසුත භාවය දිනු පවුණු කරගන්නේ. ඉතින් ඒ සඳහා අපිට ශ්‍රාවක කියන නමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන අපි අහුම්කම් දෙන්න. බුදුජානනාංශයේ දේශකයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අපි ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයන් අතර තියෙන දැනුම සහ අපි ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනකොට මේ දේශනා සහ ධර්ම සාකච්ඡා තමයි තාමත්ම සජීවීව තිබිලා තියෙන්නේ. ඉතින් ත්‍රිපිටකයේ කියවනකොට පේනවා ඒ ප්‍රබුද්ධ ඇත්තෝ මහා දල ඇති හත්ති රාජෝ වගේ ඒ තම තමන්ගේ දැනුම නොදන්නා කෙනෙකුට අවබෝධ වෙන විදිහට ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න කාල ප්‍රශ්නට උත්තර දෙනවා. එතකොට දෙපාර්ශ්වයේම දෙබසක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් එක්කෙනෙක් අහන එක්කෙනෙක් කතා කරන දේශනයක් නෙවෙයි. ඉතින් මේ ධර්ම සාකච්ඡාව මේත භාගෙදී මේ ධර්ම සාකච්ඡාවට දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් මට හම්බෙලා තුණා ඔය තාමුගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අරණ්‍යවාසී ජීවිතයක් ගත කරලා උන්වහන්සේ කියනවා උන්වහන්සේ බොහොම සක්‍රීය ජීවිතයක් ගත කරේ. අපි දවසක් ඇතුළත කරන ව්‍යායාම එකක්ක සමබර වෙව නෙවෙයි. අපි දවස පුරාම කරන විෂමබර ව්‍යායාම නිසා අපි වයසට යන්න යන ශරීරේ නිකම්ම නිකං නාස්ති වෙනවා. මුළු ශරීරෙටම ව්‍යායාම වෙන බොහෝම සුළු ව්‍යායාම ටිකයි මනුස්සයෙකුට තියෙන්නේ. පීනනකොට ශරීර මුළු ශරීරෙම ව්‍යායාමයි. පොල් ගහක් හරි පුවක් ගහක් හරි නගිනකොට මුළු ශරීරෙම ව්‍යායාම වෙනවා. සුද්ධ අශ්වයාපදිනකොට මුළු ශරීරෙම ව්‍යායාම වෙනවා. අනික ඔක්කොම අපි කරන ව්‍යායාම ඔක්කොම ශරීරයේ කුසීතව අසමබරව කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඊට අමතරව මුළු රැයක් පුරා ධර්ම සාකච්ඡා කරනවා මුළු ශරීරෙම ව්‍යායාම වෙනවා කියලා. ඇඟත් ව්‍යායාම වෙනවා හිතත් ව්‍යායාම වෙනවා. මොකද ඒකට සම්බන්ධ වෙනකොට අපිට නිදි කිර කිර කරන්න බෑ. ඒක සම්පූර්ණ සහභාගීත්වයක් දෙනුනේ මට මේක අදාළ වෙන්නේ කොහොමද කියලා තමන් ඒකට කියන්නේ චර්යා අපදානින චම්පායති චර්යාවෙන් සපෙලක් කියන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අර පොතේ තිබුණා මේ පොතේ තිබුණා කිව්වට ඒව කිසිම දවසක සාකච්ඡාවකට ගොදුරු වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නම් මම මේක මේ විදිහට කරලා තියෙනවා. මෙන්න මගේ අත්දැකීම කියලා තමන්ගේ චරිතයෙන් චරිතයෙන් සපේලා කියන බැරි නම් ඒ සාකච්ඡා නිකන් සාකච්ඡා සඳහා වෙන සාකච්ඡා විතරයි. තමන්ගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒ විදිහට කරන සාකච්ඡාවලදී භාවනා ලෝකෙදී අපි එකට කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියලා. කමඨහං සුද්ධ කරන වෙලාවට තමන් භාවනා කරලා තමන්ට ලැබිච්ච උපදේශික ක්‍රියාවත් කරලා දැනිච්ච දේ වැටහිච්ච දේ තමන්ට වැඩිය දන්නවයි කියලා කෙනෙකුට කියනවා මිස අර පොතේ මේ පොතේ තිබුණ අර කාරණා මේ කාරණා මේමයි කියලා ගලපන්න ගියොත් ඒකත් නිකන් ධර්ම සාකච්ඡා වෙලාක නැත්තම් කමඨහං සුද්ධ කරනකොට වල්පල් කතා කරා වෙනවා. අපි කතා කරන්නේ නාදාල දෙයක් විතරයි. අපි මෙතෙන්ට ආවේ ලෝක සාසන බුද්ධ ධර්ම හදන්නවක්වත් වෙන කෙනෙක්ගේවක්වත් එහෙමලු මෙහෙමලු පරොක්කාවෙන් කතා කරන්න නෙවෙයි. ඒ නිසා ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙනවා නම් මුළු ශරීරයෙන්ම අපි දායක වෙනවා. මුළු හදවතින්ම දායක වෙනවා. මුළු කයෙන්ම දායක මේ හිතෙන්ම දායක වෙනවා. ඒතකොට මුළු ඇඟම සජීවීවත් වෙලා අපට සම්පූර්ණ ව්‍යායාමයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ධර්ම සාකච්ඡාව ඉතාමත්ම වැදගත් Brahmacharya ජීවිතේ. Brahmacharya ජීවිතයක් නැත්නම් අපේ හිත චපලයි වංචනිකයි චාට. ඒක නට සාකච්ඡා තේරෙන්නෙම නෑ. එයාට සාකච්ඡාව කියලා කියන්නේ පෞද්ගලික ජීවිතේ ඇඟිලි ගැයීම. සාකච්ඡාවට ගියා නම් මේක සම්පූර්ණ විවෘත වෙලා තියෙන්න ඕනේ. ඒක පුළුවන්නේ රහතන් වහන්සේලාට විතරයි. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපි මේ කතා කරන දේ අපිට චරිතයෙන් සපෙලක් කියන්න පුළුවන්ද? මේ කියන දෙයට වග වෙන්න පුළුවන් නම් මම මගේ වචනේ සාකච්ඡා මණ්ඩපේ මැද බුදුහමසෝ පහළ වෙනවා. හැම කෙනාම තමන් දන්න දේ තමන් අත්දකපු දේ කතා කරනවා නම් හරියට සාකච්ඡාව මැද බුදුහාමුදුරුවෝ පහළ වුණා වගේ ධර්මයේ සජීව වෙන්න පටන් ගන්නවා. ඉතින් මම 78 79 80 81 82 දක්වාම නිල්ලඹ යනකොට මයිලඟ කිසිම ආගමක දැනුමක් තිබුණේ නැහැ. ඕනකමක් තිබුණේ නැහැ. සීලයක් තිබුණේ නැහැ. පාලි දැනුමක් තිබුණේ නැහැ. එහෙ කරන්නේ අපි දවසකට පැය 4ක් විතර වාඩි වෙනවා. කිසිම ගුරුවරයෙක් නැහැ. ඌට ඕන ඕන එක ඕන ඕනේ භාවනා කරනවා. මොකා මොන දේ කරනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. මොකද එක ක්‍රමයක් භාවනා කරනවා කියන එක නරුම වැඩක් කියලා තමයි නිල්ලමදි කතා කරන්නේ. අහවල් ලික කියලා භාවනා කරලා ගුරුකුලයකට අහු වෙන්න ඕන ඕන දෙයක් කරපන් කියලා. හැන්දෑවට තේ එකක් ලෑත්ති කරන හතමාර ඉඳලා 10 වෙනකන් ඔක්කොමලා සාකච්ඡා කරා. ඔක්කොමලා මැට්ටෝ. ඔක්කොමලා ලෝකේ එක එක තැන් වලින් ආපු අය ඒ මත ප්‍රකාශ කරන හැබැයි දන්න දේවල් කියන්නේ. මං කවදාව සාකච්ඡා ප්‍රශ්නයක් අහලත් නැහැ කතා කරලත් නැහැ. හැබැයි මගේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා තියෙනවා. ඒ මිනිස්සු අබෞද්ධයෝ භාවනා කරන මිනිස්සු බුද්ධ ආගමට ඇවිල්ලා තියෙන්නේ භාවනා කරන්න. ඒගොල්ලෝ කියන මෙන්න මේමයි මම සත්‍ය පිටරන්නේ. එහෙම නැත්නම් මෙන්න මේවයි මට රාගේ ප්‍රශ්නේ. මෙන්න මේවයි මම පවුලත් එක්ක විසඳන්නේ. මම මේවයි කියලා කියනකොට මට තේරෙනවා මම මේ ලංකාවේ ගමක උපදිච්චේ බයියෙක් වුණාට මගේ ප්‍රශ්න තමයි සුද්ධටක් තියෙන්නේ. ප්‍රශ්න වල කිසිම පෞද්ගලිකකරණයක් නැහැ. ප්‍රශ්න පෞද්ගලිකකරණය කරගන්න විඤ්ඤාණ තමයි පුතඥයයි කියලා කියන්නේ. ඒසහ Tamanට ඇති ප්‍රශ්නේ ඔතන ඉදිරිපත් කරත් මොන භාෂාවෙන් ඉදිරිපත් කරත් මොන සංස්කෘතියෙන් ඉදිරිපත් කරත් තේරෙන්නේ නැත්නම් යදාල නැහැ ප්‍රශ්නේ. ඕනම කෙනෙකුට තියෙන එකම ප්‍රශ්නේ. එනිසා ඒකට පණ දෙන්න පුළුවන් නම් අපි සාසනයටත් පණ දුන්න වෙනවා, භාෂාවටත් පණ දුන්න වෙනවා, සංනිවේදනයටත් පණ දුන්න වෙනවා, විවෘත වීමක් වෙනවා. ඉතින් මේ නිසා සරුවචන් වහන්සේ කාලීන ධම්ම සාකච්ඡා කියලා අපි කරන්නේ අත්‍ය ධර්ම දේශනාවක්. නමුත් මේ හුවා දක්වන්න හදන්නේ ධර්ම සාකච්ඡාවක තියෙන වචනාවක්. අනිත් ධර්ම සාකච්ඡාවක තියෙන වටිනාකමකදී දේශනාවකට වැඩිය වැදගත් විදිය තමයි අපි මේ මට කියන්න ඕන දේ මට හෙලි කරන්න පුළුවන් ද කියන එක. මොන භාෂාවක කතා කරත් ගොළු භාෂාවෙන් කතා කරන අය කෙරුවට අරු බබ්බබ්බබ්බ ගාලා තමයි වෙනස් කරලා අනිමසත් තේරෙනවද තේරෙනවද දන්නේ නැහැ. භාෂාව හසුරවන්න දන්නවනම් තමයි කියන දේ කිය හෙලි කරන්න පුළුවන්. ඒක ලක්ෂයකට එක්කෙනෙකුට හිටින්නේ නැහැ. තමයි කියන්න ඕන දේ හෙලි කරන්නත් බෑ. අනික් මනුස්සයා කියන දේ තේරුම් ගන්නත් බෑ. මොකද අපි ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. අපි එක එක දේවල් ඔළුවේ තියාගෙන අපි එක එක දේවල් රුචි කරගෙන අපි එක එක දේවල් සැලසුම් කරගෙන ඉන්නකොට අපිට කවදාවත් කවුරුත් කියන දේක් ඇහෙන්නේ නැහැ. අපිට ඒක හෙලි කරගන්නත් බෑ. ඉතින් ඒක නිසා ඒ කෝලිත උපාසකතුමා අස්සජි හාමුදුර හම්බෙනකොට අස්සජි හාමුදුරන්ගේ ඉරියව්ව පැවැත්තන් දැකලා උන්වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා පින්නපාත ටික බෙදනකම් වළඳනකම් බලන්න ගියා. ඉතල කරන්න දෙන උපස්ථාන කරලා ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉරියව් පැවැතුම් පැවැතුම් මට ප්‍රසාදයි. ශාස්ත්‍රුණ වහන්සේ කවුද මොකද්ද අනුගමනය කරන භාවනා ක්‍රමය නැත්නම් කවුරු වෙනින්ද Brahmacharya රකින්නේ කියලා. අසී ශාන්තිකම ළඟදී පැවිදිච්ච කෙනෙක් මට ධර්මයේ තේරෙන්නේ මේ ඒ නිසා මට ඔබතුමා අහන ප්‍රශ්නට උත්තර දෙන්න දන්නේ නැහැ. එසිට කෝලිත තරුණයා කිව්වේ ඔබ වහන්සේ උත්සාහ කරනව දහසක් නැයින් තේරුම් ගන්න. එචරයි. ඔබ වහන්සේ උත්සාහ කරන්නේ එචරයි. මම දහසක් නැයින් තේරුම් ගන්න. ඊට පස්සේ තමයි කිව්වේ ඒ ධම්ම හේතු පබවත් ඒ සං හේතුන් තථාගතෝ ආහ කියනකොට සෝවා. ඒකට හරියටම කිරිගහට මෝල් ගහින් යනවා වගේ කියන දේ වටහා ගන්න. එහෙනම් කාන්දමකට යකඩ කැල්ලක් තිබ්බහම ඇදලා ගත්තා වගේ තින්ත පොන කඩදාසියකට තින්ත ටිකක් තිබ්බට පස්සේ උරා ගන්නවා වගේ වෙනවා. අපි කතා කරන යන්නේ බලන්න යන්නේ කොයිද කියලා අහනවා මල්ලේ පොල් කියන. අපබ්‍රංශමයි කතා කරන හැම වෙලාවෙම අපබ්‍රංශ අපි කතා කරන්නේ. ලෑස්තිලා යන්නෙත් නැ මේ දේ කතා කරන්න ඕනේ කියලා. කියන දේ තේරෙන්නෙත් නැ. මේ මෑත කාලේ ඔය සංනිවේදනයේ පිළිබඳ ඉපදිච්ච ඉතාම දක්ෂ කෙනෙක් තමයි ගාන්ධිතුමා. ආශියා කරේ මානසික වශයෙන් ඉපදিলা මුළු ලෝකෙම හොල්ලලා සුද්දට අමුඩයක් ගහගෙන එංගලන්තේ උසාවියට යන්න තරම් දක්ෂ වෙච්ච මිනිසයා. එයා ස්වන්ලිගිත චර්තාපදානේ ලියලා තිනවා. ගාන්ධිතුමා ඉපදලා තියෙන ගාන්ධි පවුලේ ඒක රජයේ උසස් අය ඉන්න කුලවත් පවුලක්. හැබැයි මේ ගාන්ධි තරුණයා ඉතාමත්ම ලැජ්ජාශීලී කෙනෙක්. ගෙදෙට්ට වැදගතේ කාපු ගම මුළු ගැන්නේනවා. එමේ මුළු ගැන්නුනාට මේ වැදගත්තු තාත්තත් එක්ක කතා කරන දේවල් රාජ්‍ය තන්ත්‍ර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න කතා කරන්න අහගෙන ඉන්නවලු තියනවලු මේ ලොක්කෝගේ නෙවු මොන තරම් මැට්ටොද කියලා. කතා කරන්නෙම වල්පල්ලු. ඉතින් මෙයා පිටිපස්සේ ඉඳගෙන තිර පිටිපස්සේ ඉඳගෙන අහගෙන ඉන්නවලු මේ ආවේ අසවල් එමෙතිවරයා. එහෙනම් අසවල් සමිතියේ නායකයා. අසවල් දෙයි කරන එක නයිලා කතා කරන්න ගියාම තමන්ගේ පුරාජේරුවයි. මාන්නකාරකමයි මිසක්කා. බොහොම සන්තර අතරත දීගෙන වෙන වෙනවා ගියාට මට තේරෙනවලු මේ මිනිස්සු කතා කරාට මේ මාන්නේ විතරයි එළියට තියෙන කාරණා වෙන්නේ කියලා. ඊට පස්සේ අවුරුදු ගාණක් අහගෙන විතරක් ඉඳලා තියෙනවා කවුරු කතා කරන කතාවද sannivedane වෙන්නේ කියලා. තේරෙන්නේ වැටෙන්නේ කියලා. මොකාටවත් තේරෙන්නේ නැහැ. මම ගියේ මොකටද මොනවද කරන්න ඕන කියන එක තේරෙන්නේ. ඊට පස්සේ එයා හිතාගත්තලු මම කතා කරනවා නම් කතා කරන්නේ මෙන්න මේ පණිවිඩය දෙන්නේ. මට කියන්න තියෙන මෙච්චරයි. ඊට පස්සේ එයා කතා කරන දේවල් මුළු ඉන්දියාවම නිදහස් කරගත්තා. ඊට ලංකාවටත් නිදහස හම්බුණා. සූද්දත් සැලුට් එකක් ගැහුවා. ඒ මොකද මේ මාෂය කියන දේ දන්නු. ඉතින් ධර්ම සාකච්ඡාව දන්නේ නැත්නම් කවදාහකත් විපස්සනාවක් නම් තේරෙන්නේම නැහැ. හැබැයි මං කියන්නේ අය අබෞද්ධයෙක් කිය සීල සමාධි නැතේ කිය. සීල සමාධි නම් තියේ. හැබැයි මේ විපස්සනා ප්‍රඥාවක් නම් කවදාවත් ගන්න බෑ ධර්ම සාකච්ඡාවක් පෑන්න. ඒක නිසා අපි නිකන් ගොළුෙක් දක්ව හීනයක් වගේ භාවනා කරාට තියෙන දේ කියා ගන්න දන්නේ නැහැ. ඒ මන්දියට අරයාගේ ප්‍රශ්නයි මෙයාගේ ප්‍රශ්නයි පොත්වල තියෙන ඒවා යල්ලගෙන අපි හිතනවා මේක සාසනය කියලා මේක කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ. බුදුහාර කියලා තියෙන ඉතාම සරලයි. පච්චත්තං වේදිතබ්බං විඤ්ඤෝහි ඥානවන්තයෙකුට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ හැක්කක් මේ බුදුහාමතුරු කතා කරලා තියෙදී අපි මේ ත්‍රිපිටකයක් කියලා හදාගෙන කටපාඩම් කරගෙන වගුල හදාගෙන ඉතින් අරකයි මේකයි මේකයි ගලපා අද රේඩියෝ එකේ තියෙන සාකච්ඡා නැත්නම් හැම හන්දියක් හන්දියක් ගන්න තියෙන සාකච්ඡා බලනකොට කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. සමහර කට්ටිය සාකච්ඡා පටන් ගන්නකොට කියනවා අපි ලෝකේ පටන් ගන්න දෙන කතා කරමු කවුරක්වත් නෑ කතා කරන්න ඉතාමත් වැදගත් දේ අපි පටන් ගන්න දෙන කතා කරමු. බුදුහාමිනෝ කතා කරොත් පිස්සු හැදෙනවා කියනවා. ওই මාතෘකා ගන්න එපා. එහෙ නැත්නම් එපාම කියලා නාස්තික බුදුහාමර කියලා තියෙනවා අදාළ නැතිව ඒව තමයි ප්‍රබුද්ධ විදිහට කතා කරන්නේ. ඒ ජනමාධ්‍යයට අහුන් කඳෙන අපිත් අමනයෝ. මේ එක් එක්කත් භාවනා ගැන කතා කරන්නේ. මම මේ සක්විතරජ වෙන කතා කරනවා කියන එක නේ. දැන් භාවනා කරන කෙනෙකුට අපි මේ sannivedanaya කරන්නේ කරුණා කරලා. මේ මම භාවනා කරන මෙන්න මේ අරමුණයි. මම මේ අරමුණ මෙනෙහි කෙරුවේ මෙහෙමයි. මට වැටුනේ මෙහෙමයි කියනවා නම් උත්තරයි ධර්ම සාකච්ඡාව කියන්නේ. ඒක කියන්න බැරි නම් ඔය මොන්න තරම් කටපාඩම් කරන හිටියත් මොන තරම් වගුල ලෑස්ති කරත් ඒක නිකන් ගඟට කපපු ඉනි වගේ. එයිසම මම බුදුමෙ ගියාට පස්සේ හම්බෙච්චේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මම දැක්කේ මේ ලෝකේ දැනටත් ඉන්න අන්තිම ශ්‍රේෂ්ඨම මේ ගැන දන්න කෙනා. උන්වහන්සේ වැඩි දේවල් දන්නේ කියන දේ හරියට නූලට කියන දේ කියන හැටි කියලා දෙන. ඒ කියලා දෙන උන්වහන්සේට ඉංග්‍රීසි දැනුමක් නැහැ. බුරුම භාෂාව තියෙන්නේ බුරුම කියලා කියන්නේ මැට්ටෝ ඉන්න රටක් අමෝ මාන්නකාර ගමකට බුද්ධහම බදාගෙන ඉන්න රටක් හැබැයි ඒක සාපේ අමතර පැත්තකට ගිහිල්ලා හරියට කාරණාව කතා කරන නිසා බටහිර අය හරි කැමති ඒ ස්වාමීන් වහන්සේ. ඇත්තට ඒ ස්වාමීන් වහන්සේ කමටහන් සුද්ධ කරන ගිහිල්ලා මම මාස 18ක් බැනුම් ඇහුවා. බොයි කියන කිනමක හරුපයක්වත් මට තේරෙන්නේ නැහැ. මේ මට මෙන්න මේ කියලා දීපන් කියලා. මට තේරෙන්නේ නැහැ. එයා මම දැන් බයින ඇත්ත තමයි මම අනික් කයට බයින ඇත්ත ඒකට මම ඔයගොල්ලන්ට වැඩිම ඇට්ටෙක් මාස 18 පිටරට ගිහලා ඉංග්‍රීසියෙන් බැනුම් ආපු එකෙක් මම ඔයගොල්ලන් සිංහලෙන් බැනුම් ආන්නේ හදලා කිව්වා මේ භාවනා කරන්නේ නැහැ කියලා මම චෝදනා කරන්නේ ලංකාවේ මිනිස්සු හොඳට දැනුම තියෙනවා යන්නේ කොහෙද කියලා ඇහුවොත් කියන්නේ මල්ලේපොල් කියන එක තමයි ඒ සංසාර අවුරුදු 3ක් ලංකාවේ ඉඳලා තියෙනවා ඒක නිසා ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ තමන්ට කමඨහන සුද්ධ කිරීම කියන එකයි අපි මේ අද අපි ගන්න හදන දේ ඒක නිසා මම කරන භාවනාව මේකයි එව නැත්නම් මම ඉඳගෙන ඉන්න භාවනාවක් කියන්න හදන්නේ ඉඳගත්තාම මම හිත යොදන්න බලන්නේ කො ඉරියව්වට එහෙම නැත්නම් ආනාපානෙට කියලා ඒ වාක්‍යයෙන් පටන් ගන්නවත් අපි දන්නේ නැහැ ඊට පස්සේ ඒක ඒ විදිහට මේ තමන්ගේ හිත අරමුණට දාගන්න මම මෙනෙහි කිරීම කරාද නැත්නම් මොන විදිහට මම ඒ හිත ඉන්නේ ඉරියව්වට සාදර කරන්න මොකද්ද මොකක්ද ප්‍රයත්නය අපි කීකට මෙනෙහි කිරීම කියලා තමයි කියන්නේ කරාද නැද්ද කියන්නේ කිරුව සාර්ථක වුණා නම් මොනවද වැටුනේ කියන දන්නවනේ ඒසවාංශික කියන විදිහට ලකුණු 100%ක්ම ලැබෙනවා අද අපි දැන් පොඩ්ඩකට ඉස්සලා අපි ධර්ම සාකච්ඡාවට බෙලඹුණා ඉතින් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මම මේ කතා කරන්නේ සවාංශ මේ සක්මන ගැන මම මේ කතාවේ පරියන්කය ගැන මෙන්න මේ අරමුණයි මම මෙනෙහි කෙරුවේ මට වැටුනේ මෙහෙමයි කියන එක කවුද කතා කරන්නේ කියලා බලන්න මොනවද ප්‍රශ්න වගේක් ගෙනල්ලා අර කයි මේකයි පටලවන්න හදනවා. ඉතින් ධර්ම සාකච්ඡාවක් වෙන්නේ. ඉතින් මේකට හේතුව තමන්ගේ හිතේ තියෙන මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක අනිකුත් චෛතසිකයන්ගේ වෙන් කරලා දන්නවනම් ධර්ම සාකච්ඡා සහ ਵਿਚාර බුද්ධිය මීමන්සා නුවණ ධම්මචක්කත් ධම්ම විචේ සම්බොජ්ජංගේ මේ ඔක්කොම එක නමෙන් හඳුන්වන්නේ. අපි යම් අරමුණකට හිත දැම්මනම් අපි ඉඳගෙන ඉන්න බාට හිත දැම්මනම් ඒකට අපි කියනවා විතක්කේ කියලා අරමුණට හිත නැංගුවා. එතකොට අනිත් ගොඩක් දේවල් තියෙනවා ඒ එකටවත් හිත යන්නේ නැහැ මම ඉඳගෙන ඉන්න බාට. එතකොට මට වැටහුනේ මොකක්ද? මම විමස බැලුවොත් ඉඳගෙන ඉන්න බා දැනුනේ මොකෙන්ද කියලා කියන්න පුළුවන් නම් එතකොට අහගෙන ඉන්නේ කරන් දන්න මේ කතා කරන්නේ ඉඳගෙන ඉන්නේ ගැනයි. ඒ හිත යොදලා තියෙන එකයි. එතකොට මම ඉඳගෙන ඉන්නකොට මට මේ තැන් පොළවේ ගැටෙනවා තේරෙනවා. මම හිතගෙන ඉන්නකොට නම් පතුල් වැටෙන්නේ මම ඉඳගෙන ඉන්නකොට මේක වැටෙනවා කියලා බොහොම ලස්සන කියන්න පුළුවන්. ඒක සඳහා ඥාන පරිමකමක් බලපාන්නේ නැහෙනේ. ඒක සඳහා මේ උගත් නුගත්කමක් බලපාන්නේ නැහෙනේ. ඒක සඳහා බෞද්ධ බෞද්ධකමක් හෝ පැවිදි උපැවිදිකමක් බලපාන්නේ. ඒක කියන එක වටිනාකමක් තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවට හිත ආවනම් මෙනේ කරානම් කොහොමද මම ඉඳගෙන ඉන්න බව වටහා ගත්තේ කියලා කියන්න පුළුවන් නම් නිවන කියන්නේ එච්චරම දුර එකක් නෙමෙයි. මම හිතගත්තට පස්සේ මේ ඉඳගෙන ඉඳලා හිතගත්තට පස්සේ මට හිතගෙන ඉන්න බව කොහොමද වැටෙන්නේ? හිතගෙන ඉඳලා මම ඇවිදින්න යනවා. එතකොට මම ඉඳගෙන නෙවෙයි හිතගෙනත් නෙවෙයි ඇවිදින. කොහොමද දන්නේ? ආනේ කාරණා විස්තර කරන්න පටන් ගත්තා නම් ඔය කියන පරමාර්ථ ධර්ම සම්මුති ධර්ම ඔය කියන සෝතපත්ති අංග ඔය ඔක්කොම වැටේ. ඉතින් මේක හරියට විස්තර කරගන්න බැරි නම් හරි අපි මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව තමයි කියන්නේ. ඒක නිසා ධම්ම විචේ සම්බොජ්ජංගි ගැන කතා කරනකොට නැත්නම් මීමන්සාව ගැන කතා කරනකොට එහෙම නැත්නම් විචාර බුද්ධිය ගැන කතා කරනකොට මේ විතක්ක විචාර කියන ධානාංග වශයෙන් සමානට හඳුන්වා දෙන අරමුණකට හිත නැංවීම සහ ඒ නංවපු අරමුණ අනික් අරමුණකින් වෙන්කොට හඳුනා ගන්න ගතිය කියන මේ දෙක මම හිතනවා කියනකොටම මේ වෙනකොටමත් සබහායේ තැහැෙන ගණක් බුදි මොකද තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මේක නෙවෙයි ඕන කරලා තියෙන්නේ මොකයි සුරංගනා කතාවක් කියනවනේ ජාතක කතාවක් කියනවා කට්ටි අප්පුඩි කිය කියා සාදු කිය කියා අහනවා. අදාළ නැති දෙයක්. මේ මම මේ ඉඳගෙන ඉන්නකොට අරමුණු ලක්ෂයක් තියෙනවා. මොන අරමුණට හිත නැංගුවේ? නංගෝ අරමුණේ හැටි මෙහෙමයි කියලා. ඒ හිත නැංවීම කියන මේ විතක්කය නැති කෙනෙක් මේ ස්වභාවේ නැහැ. නන්නතර අරමුණු රාශියක් තියේදී ඇතෙක් හොඬයක් දාලා ඉදිකට්ටක් ගන්න හදන එකක් මෙනෙහි කරන්න කියනවා කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ. පිටුරු කොටක තියෙන ඉදිකට්ටක් ගන්න ගියාම ඌ ඔක්කොම අතහැරලා හරියට ඉදිකට්ටට මුලේ දාලා ගන්නේ කොහොමද? ඒ වගේ මම ඉඳගෙන ඉන්නකොට මට සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා, ඉඳගෙන ඉන්න බව දැනෙනවා. මේකේ මොකේටද මම හිත යොදන්නේ? මේ කතා හොලේ දාන්නේ මොකේටද කියලා? මේ ඉඳගෙන ඉන්න එකටද නැත්නම් ආස්වාද ප්‍රසවාසයටද කියලා කියලා. ඒ හොඳේ දාන දේ ඉඳගෙන ඉන්න එකට හිත ගියාද? ආස්වාද ප්‍රසවාසයට ගියාද? නැද්ද කියලා කාටවත් කියන්න බෑනේ. එයා මේ පය කියන්නේ යාර කිතේම මා ආශාස ප්‍රසද් බලන්න ගියා. මට ආශාසෙල ආශාසෙ දැක්කා. නැත්නම් ආශාසෙ හිත ගියා. ආ එහෙමනම් ආශාසෙ ප්‍රසාසෙ නෙවෙයි කියලා කොහොමද වටහාගන්නේ? පිම්බීම හැකිලිම නෙවෙයි. සද්දයක් නෙවෙයි කියලා ආශාසෙ වටහාගත්තේ කොහොමද කියන එක කියන්නේ නැතුව, ඔය අඩිය පාදා ගන්න නැතුව, ඔය මොනම ධර්මයකක්වත් වර්ධනයක් අත්දැකීමේ එකතුවක් වෙන්නේ නැහැ. ඉතින් මම මේකට මම මාස 18ක් විතර බුරුමේ ගිහිල්ලා පුදුමා කොච්චරද කියනවනම් කමටහන් සුද්ධ කරනකොට මම පැත්තක වාඩි කරවලා තියෙනවා. මේ අනෙක් මිනිසු කියන එකවත් අහගෙන ඉගෙන ගනින් කියන්නේ. ඉතින් කට්ටිය හිටියේ මම මේ ගුරුවරයෙක් කරන්න පුරුදු කරන වෙන්නද කියලා. පුරුදු කරන්නේ ටොක්ක්ක් කරලා පන්ති පිටිපස්සේ දන ගහලා තියන්නේ. ඒක මට කරේ. ඉතින් මම අහගෙන ඉන්නවා. ඉතින් අන්තිමට සයිඩ් එක උඹ වගේම තමයි අනිත්‍යම උන්ට තේරෙන්නේ නැහැ. උන් කියනේවත් හරියට කාරණාවට කියන්නේ නැහැ. තේරුම් ගත්තට පස්සේ මට කිව්වා දැන් අපිට පුළුවන් ද කාට හරි කියලා දෙන්න මේ භවනා කරනවා කියලා. කියන්නේ මොකේද හිත යෙදුවේ? ඒකට ගියාද හිත ගිය බව දැනගත්තේ කොහොමද කියන එක කියපන් කියලා මම කොහොමද මට ඒක කියලා දෙන්න ගියාම කවුරුත් අහන්න කැමති නැහැ. කවුරුත් අහන්න කැමති ජාතක කතා, හැම කෙනාම අහන්න කැමති සුරංගනා කතා. මේ භවනා කරනකොට කියන එක කියලා දෙන්න ගියාම අනේ අපිට තේරෙන්නේ නැහැ, අනේ අපිට මේ වැටෙන්නේ නැහැ කියලා පස්ස ගන්න කියන්නේ ඕන නැතිකම තියෙන. ඒක නිසා ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේදී නානා ප්‍රකාර දේවල් ප්‍රතික්ෂේප කිරීම ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් අපිට කෙලවර කරන්න හම්බෙන ධර්ම සාකච්ඡා කිසිම තේමාවක් වෙන්නේ නැහැ. කියන්නේ මෙන්න මේකයි අපි සාකච්ඡා කරන්නේ ඒකට අදාළව කතා කරන්න කියලා. හරිම අමාරුයි. ඒක භාවනාවේ මුළු භාවනාවේ 50ක්. ඒ ටික දන්නවා ඊට ටික හරිම ලේසි. ඒක නිසා මෙහෙදිත් අපි ඒක සූදානම් කරා. ඒ මීටරකට ආපුවම කමඨහන් වார்த்தාවක් දීලා මෙන්න මේකයි කමඨහන වඩන්නේ කියලා ඒක වාර්තා කිරීම පිළිබඳ වෙන උපදෙස් පන්තියක් දෙන්න. මොනවද තමන් ඉඳගත්තර වාසේ බැලුවේ ඒක පෙනුණද මොනවද දැක්කේ? සක්මන් කරනකොට මොකේද හිත යෙදුවේ? හරි ගියාද? මොනවද දැක්කේ? මේක හරියට ගණන් පත්‍රයක් අරගෙන විභාගෙට ගියේ කන තමන් උත්තර පත්‍රයේ ගණන් පත්‍රයේ තියෙන ගාණ කරන් ලියන්න එපා මෙන්න මේ අංකේ දාලා මේ පස්සේදී ගාණ කියලා එයා නැවත ගාණ ලියන්න ඕන උත්තර පත්‍රයේ ගාණ ලියන්න ඕන ලීලා ඉවර වෙලා ඒකට ප්‍රමේය යොදලා පියවරෙන් පියවර පියවරෙන් සුළු කිරීම කරන්න ඕන ඊට පස්සේ උත්තරේට ඊට දෙකක් ගන්න එහෙම නැතුව අපි කොහෙද අංකේ දාන්නේ නැතුව ගාණ ලියලා උත්තර ලිව්වට ප්‍රශ්න බලන්නේ කන අංක ලිව්වෙලා ප්‍රශ්න අංක ලියලා නැත්තම් ගාණ පටන් ගන්නකොට නැවත උත්තර පත්‍රේ ලියලා නැත්තම් ක්‍රමයෙන් සුළු කරලා නැත්තම් උත්තර දෙකට ඉරි ගහලා තිබුණ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. එක්ක ලකුණු කපනවා. ඉතින් ඒ කටයුත්තයි මේ ධර්ම සාකච්ඡාවේදී ගැඹුරින් එක එක්කෙනෙක් වශයෙන් කරනකොට කියන්නේ. ඉතින් ඒකට හොඳ නිදර්ශන රාශියක් අද අපේ ධර්ම සාකච්ඡාවේදී හම්බුණා. අපි අහන ප්‍රශ්නේ තමන්ට භාවනාවට අදාළ නැති කොහෙදෝ යන ප්‍රශ්න. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ මේ කමඨාන් උපදෙස් දීලා තිනවා ඒ කමඨාන් උපදෙස් වලට සාපේක්ෂව Tamanට අර්ථයෙන් සපෙලා නැත්නම් චර්යාවෙන් සපෙලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්න අංචෝ උත්තර දෙන තරම් අපිට සර්වඥතාඥානයක් නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී ක්‍රියාකාරී සම්බන්ධයක් වුණා නම් ඒක තමංගේ ලොකු අදහස් ප්‍රකාශ කිරීමේ දක්ෂකමක් කියනවා. ඒ විතරක් නෙමෙයි මුළු ඇඟින්ම කායික වශයෙන් සම්බන්ධීකරණයක් වෙනවා. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා කවදා හරි කමඨහන සුද්ධ වුණොත් නැගිටලා ගිහිල්ලා වාඩි වුණොත් බුදුම ආශාවක් ඇති වෙනවා කියලා. බුදුමාකාර ඒක ඉදිරියට ගෙනියන්න ශක්තියක් ඇති වෙනවා. කමඨහන සුද්ධ වුණේ නැත්තම් පිලුණු වෙච්ච බත් එකක් ආවා වගේ කිසි රසක් වෙන්නේ නැහැ. එදි මේ තෝගේර කමඨාන් සුද්ධ කරනකොට කාගේ සුද්ධ වෙනවද නැද්ද කියන්න බෑ. ඉතින් එතකොට කම්මැලි හිතව. ඉපා වෙනවා. ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡාවට කාලේන වශයෙන් ධර්ම සාකච්ඡා වුණේ නැත්තම් කමඨාන් සුද්ධ වුණේ නැත්තම් මේ භාවනාවේදී අපි මේ කාම ලෝකය අපි GestureDetector ගත කරන එහකන පිනවන ජීවිතේ ඉඳලා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා රූපයකට හිත දානවනේ ඉඳගෙන ඉන්න කයට හෝ ආශ්වාස ප්‍රශ්වාසයට හෝ පිම්බීම හැකිලීමට හෝ වම දකුණට ඒකට හිත ගියා කියන්නේ ඉඳගෙන ඉන්න එකට හිත ගියා ආශ්වාස ප්‍රශ්වාසයට හිත ගියා කියලා කියන්නේ අර කාම ලෝකේ ප්‍රතික්ෂේප වෙනවා. ඒව නැත්තම් ඒකට හිත ගියේ නැත්නම් අපි මෙහි හිටියට තාම ඉන්නේ කාම ලෝකේ. ඒ නිසා තමන් මේ මෙනෙහි කරන අරමුණට හිත ගියාද නැද්ද කියන එක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බාට හිත ගියාද ආශ්වාසය කියලා මෙනෙහි කරනකොට ආශ්වාසයට හිත ගියාද ප්‍රශ්වාසයට ගියාද කියන එක වාර්තා කරන්න බැරි නම් ඒක නා තාම භාවනා ලෝකයට ඇවිල්ලා නැහැ. සුදු වෙනකන් ඉන්න පුළුවන්, සිල් සමාදන් වෙලා ඉන්න පුළුවන්. නමුත් හිත තියෙන්නේ තාම ගෙදර. ඒක වුණත් කමන්නේ කියනවා නම් මට ඉඳගත්තට ඉඳගෙන බව තේරෙන්නේ නැහැ, ආශ්වාසයේ හිතේ දුවලා තේරෙන්නේ නැහැ කියලා ඒකත් ලොකු දෙයක්. ඒ නිසා එක චිත්තක්ෂණයකට හිතනද මේ භාවනා මන්ත්‍රය අතට ඇවිල්ලා දෙන උපදේශ හරි නම් එක ආශ්වාසයක් කරනලා ඒ මම ආශ්වාසය දැන් කරන්නේ කියලා දැනගෙන ඒක වාර්තා කරන්න පුළුවන් නම් එයා කාම ලෝකේ ජය ගත්ත එක චිත්තක්ෂණයකට. මොකද එනකොට ඒක තේරෙන්නේ නැහැ. මොකද කාම ලෝකේ කියන්නේ අපිව වට කරගෙන කන බූවල්ෙක් වගේ එකනේ. ඒ නිසන් වලට දන් දෙන්න ආපු පිරිසක් ආපු වෙලාවට මම හිතියොත් මම 12ත් එකත් අතර ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. එක්කෙනෙක්වත් මම ඒව භාවනා කරනවද නැහැ. එහෙන් දන් දීලා යනවා. ඉතින් මං කෝ ඕගොල්ලෝ අපිට දෙන්න දේ ඇත්තයි. අපි අවුරුදු 40 ගානක් ඕගොල්ලන්ගේ කාලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට මොනවත් දීලා නැහැ. ඉෂා එක්කෙනෙක්වත් නැද්ද භාවනා කරන කට්ටිය මේ කියන්නේ. කවුරක්වත් නැහැ. උල හරිය කැමති දන් දෙන්න. එක අම්මා කෙනෙක් අත ඉස්සුවා ඊට පස්සේ පිටිපස්සෙන් මං කිව්වා අම්මට අම්මා උඹලා ඔක්කොම අපායේ ගියත් යම රජුරෝ උඹ විතරයි එළියට ගන්න. උඹ අඩු ගානේ භාවනා කරලා තියෙනවා කියලා අත උසන්නවත් පණ තියෙනවා. මේ ඉන්න අනිත් එක්කෙනෙකුටවත් නැහැ. ඒසකට මං කිව්වා අම්මට පුළුවන්ද අම්මා කරන භාවනාව කියලා දෙන්න කාට හරි. මේක මම කිව්වට අහන්නේ නැහැ නේ මං දැන් අරණ්‍යවතක ඉච්ච පැවිදිච්ච හාමුදුර කෙනෙක්නේ. අම්මා පිරිස කෙනෙක්නේ. අනේ ස්වාමීන් වහන්සේ මට නම් ඔච්චර ඔබ වහන්සේ කියන තරම් තේරෙන්නේ නැහැ. මම මේ කවුරුත් අත උස්සන තියෙන ඉතියේ මම ටිකක් කරලා තියෙනවා කියන්නේ. මං කිව්වා අම්මා පුළුවන් නම් තරහ නැත්තම් ඒ දන්න ටික කියලා දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ මං එච්චර දන්නේ නැහැ. අපි ගමේ පන්තලේ හාමුදුරුවෝ මට කිව්වා දවසකට මලක් කිබින තරම්වත් එක හුස්මක්වත් සිහියෙන් ගන්නේ කියලා එච්චරයි මං දන්නේ කිව්වා. මොකයි කොච්චර වටිනවද කියලා. එක දවසක් ඇතුළත මලක් කිමින තරම්වත් එක හුස්මක් ඇතුළට ගන්නකොට ඒ හුස්ම ගන්නවා කියලා දන්නවනම් වැඩි පටන් ගන්න ඉති. ඒ අම්මගේ වචනේ මේකට මම 50 කියලා ඇති. එක හුස්මක් ගන්න මේ ආශ්වාස කරනවා කියලා දන්නවද කියලා බලන්න. එතකොට මේ සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි සක්මන් කරනවා නෙවෙයි මේ ආශ්වාසයි. ඉතින් බලන්න එක ප්‍රශ්වාස කරනකොටත් මේ ආශ්වාසය නෙමෙයික ප්‍රශ්වාස කියලා දන්නවද කියලා ඕක කියා ගන්න පුළුවන් නම් එල්ලයක් තියෙනවා කියන කතාවයි. යම් ආකාරයකට යාට කියලා දෙනවා නම් කමඨාන් සුද්ධ කරන තියෙන්නේ අම්ම දැඹට තියෙනනේ එක හුස්මක් ගන්නකොට ආශ්වාස කරනකොට ආශ්වාස කරන බවක් දන්නවයි කියලා. එහෙනම් දෙකක් ගන්න මොකද්ද කරන්න? හුස්ම රැලි දෙකක් දන දන දැක දැක ගන්න එක හරි ලස්සන කියලා දෙන්න පුළුවන්. කියවනතු ආදවල් ලැබවගේ සාංශ මේ පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද? සම්මුති ධර්ම කියන අනේ අනුකම්පා කළ කියලා දෙනිකට කොහෙන් පටන් ගන්නද කියන්නේ? Taman පටන් ගත්ත දෙනක කිව්වනම් ඒ අනෝ යන්න පුළුවන්. ඒෂා මෙතන ඉන්න කට්ටිය ඔය මං කියන මට්ටමේ නේ ඇත්තට ඊට වැඩි භාවනා කරනවා ඇති. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කී කරන දෙක කියා ගන්න බැරි නම් ඉතින් ඉස්සරහට තල්ලුවක් දෙන්න හරි අමාරුයි. තල්ලුවක් දීම සඳහා ඒ කියලා දෙන එක හරි වැදගත්. ඒක අටුවාචාරින් වහන්සලා මෙන්න මෙහෙම නිදර්ශනයකින් දෙනවා. උදාහරණයක් වශයෙන් කියන්න කියනවා මහට වැඩ කරන කුඹුරියායක යල් කන්නේ එළවලු කොටුවක් කරනවා. යල් කන්නේ ඉතර වතුර නැති නේද? නැත්තම් හේනක් කරනවා. කරනකොට මේ මිනිස්සයා වවන්නේ නැති කුඹුරේ නිතරම නිදල් යන හරක් ඉන්නවනේ. ඒ නිසා එළවලු කොටට කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම වැටක් ගන්න එපායි. හේනක නම් දඬුවට ගහන්න එපායි. ගහන්න නැතුව මොනවා කෙරුවත් වල්සත්තු කනවනේ. පළ හැටි හැදීගෙන එන එක. ඒ නිසා ඉස්සල්ලාම වැට ගන්නවා වගේ තමයි ගොවියා තමන් සීලක පිළිထනේ. නැත්තම් මොනවා කෙරුවක්වත් මේ භාවනාවේ හල්ලන්නේ නැහැ. දඬුවට වගේ එළවලු කොටුවක වැට වගේ තමයි තමන් කරන මේ සීල ආරක්ෂාව. ඊට පස්සේ බෝගෑට දැම්මයි කියන්නේ. දැම්මට පස්සේ බෝගෑට හරි හරියට තනකොළ එනවා. ඒ තනකොළේ එනකොට ඒ ගොවියා තනකොළේ ගලවලා බෝගයටේ බෝගපැලේ ඉතුරු කරන්න එපායි. නැත්තම් බෝගපැලේටයි තනකොළේටයි එක එක සමසේ රටන් කරොත් බෝගේට වැඩිය තනකොළ හරි ඡණ්ඩයි පරුසයි වතුර ටිකක් අර ගන්නවා ආලෝකයක් අර ගන්නවා පොහොරක් අර ගන්නවා බෝගේ යට වෙනවා. ඉතින් ගොවියා ගිහිල්ලා තනකොළි ගලවලා බෝගේ ඉතුරු කරනවානේ. ඒ මොකද බෝගපැලේ මුරුදුයි. ඒ වගේ කමඨහනක් විතර දාන එක බෝගෑටයක් වගේ. ඉතින් ඒකේ සද්දත් වෙනවා, වේදනත් වෙනවා, හිසිවිලි තුන නන්නත්තර දේවල් එනකොට ඉව පැත්තකට කරන්න බෝගපැලේට දෙන්න එපාය. පොඩි තල්ලුවක් අපිට අතුරුයක් ගන්නවයි කියලා අපි උගන්න්නේ. ආන්නේ වගේ මේ බෝගේ ඉස්මතු කරලා තනකොළේ ගලවනවා වගේ බෝගෙට මෙනෙහි කිරීම කරනවා. ආචාර්ය ප්‍රසවාසේ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අනිත්‍ය පොඩ්ඩක් අයින් වෙලා මේක ඉස්මතු වෙනවා. කොහොත් තුන් සැරයක් කරන්න එපායි. පලෙන්සරේ තනකොළ අයින් කරා. ඒත් යම් ප්‍රමාණයක භෝගේ වැඩුණා. ඒ වුණාට ආයෙසරයක් තනකොළ එනවා. දෙවෙනි සැරේ කරනකොට භෝගෙන් පොළොව වැහෙනවා. ඊට පස්සෙත් කැමති නම් තුන් සැරයක් අයින් කරපුවා අපි නෙලනවයි කියලා ඔකට කියනවා තනකොළ. නෙළුවට පස්සේ භෝගේ වැවෙනවා. ආන්නේ වගේ මේ নানা ආකාර සරුපොළේ වැවෙන්න આવු තනකොළ ඉවත් කරන්න ASCII ධර්ම සාකච්ඡා මාර්ගයෙන් මෙන්න මේක මිනේ කර යුතුනේ. මෙන්න මේක මිනේ කළ යුතුයි. මිනේ කළ එක ටිකක් මං ඉස්මතු කර ගන්න ඕනේ කියන එක යෝගාවචර දන්නේ නැත්තම්. එහෙම නැත්තම් අම්මා කිව්වා වගේ හිත පිට ගියාට පස්සේ රූප දැකලා හෝ සද්ද අහලා හෝ ගන්ධ රස පහස නැවත ගිහිල්ලා හිත තියන්න ඕනේ මෙතන කියලා දැන දන්නේ නැත්තම් නන්නත්තර ඉත පිට යනවා. ගියාට පස්සේ ආයශරයක් මෙම ආනාපාන ගිල්ල තියන්න ඕනේ. ඉන්නේ ඉරියව්වේ තියන්න ඕන කියලා නැවත හිත පිහිටේ තැන දන්නේ නැත්නම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ, ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඒ දේ ස්වභාවය අපේ හිතේ නැහැ. ඒක බුදුහාමුදුරන් හෝ බුද්ධ ශ්‍රාවකයන් ගෙම ඇසිය යුතුමයි පරතෝ ഘോഷය කියලා මේකට කියන. ඉතින් අන්නේ එක හරියට තිබිලා තනකොළ ඇට බෝගයට දානකොට ගොඩාක් තනකොළ වැවෙනවා. ඒකට දොස් කියන්න බෑ. ඒක පටන් අරගන්නු කරන්න බෑ. දෙකම වෙන්න ඇරලා බෝගේ ඉතුරු කළ තනකොළ නෙලනවා වගේ මේ හිතට එන নানা ආකාර දේවල් වෙනුවට බෝගේ ඉස්මතු කිරීම සඳහා අපි විතක්කය මෙනෙහි කිරීම කරනවා. අන්නේ මෙනෙහි කිරීම හරිය දන්නවනම් ඒ යෝගාවචරය පුළුවන් තරම් බෝගේ ඉතුරු කරලා තනකොළ ගලවන වගේ තුන් හතර සැරේ මෙනෙහි කරනකොට අර බෝගේ ඉස්මතු වෙලා එනකොට අර දාපු වතුර ටික පොහොර ටික සූර්යාලෝකය අහකන්නේ. ඉතින් ඒ දේ කරන්ඩ අපි මේ භාවනා මධ්‍යස්ථාන දෙක තුල ධර්ම සාකච්ඡා කළ කමඨාන් සුද්ධ කරන මිසක්කා වෙල කරන වෙලාවක මිසක්කා ඔගොල්ලෝ හිතනද මේ රේඩියෝ එකේ බයිල කතා අහගෙන ඉන්නකොට ඔක සිද්ධ වෙයි කියලා. පත්‍ර බලනකොට ඔක වෙයි කියලා. ගම්මැදි හැලි දොඩවනකොට ඔක වෙයි කියලා. කොහොයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාවේදී භාවනා මෙහෙමයි මෙන්න මේක මාට වෙනවා මෙහෙම වෙනවා මම මෙන්න මේමද කරන්න ඕන කියලා. අවශ්‍ය වෙලාවට ඒ කාරණා ඉදිරිපත් කරගන්න බැරි වුණොත් මෛත්‍රී බුදුහාමරගේ සාසනයට ඇවිල්ලත් ඔතනම තමයි. මෛත්‍රී බුදුහාමුදුරු හම්බ වුණත් මෙන්න මේකයි යුද්ධ කරගන්න ඕන කියලා දන්නේ නැත්නම් අපි මෙතෙක් කලොත් බුදුරු දහස් ගාණක් දකින්න ඇති බණත් අහන්න ඇති වැත්නුවරටත් යන්නත් ඇති එන්නත් ඇති තාමත් සංසාරේ ඉන්නේ අපි බුදුහාමුදුරු දැක්කත් කරගන්න ඕන වැඩේ දන්නේ. අපි හිතනවා දන් දුන්නාම ඕක ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ජනමේ নানা ආකාර පින්කම් කරපුවාම මේ ධර්ම සාකච්ඡා කුසලයේ සිද්ධ වෙයි කියලා වෙන්නේ ධර්ම සාකච්ඡා කුසලයක් වෙන්නේ. ඒ නිසා ඒක හරියට අවශ්‍ය කෙනා දැක්කට පස්සේ භාවනා කරන කෙනා හම්බුණාට පස්සේ ඒ දේ කටයුතු කරගත්තේ නැත්නම් කාලීන ධර්ම සාකච්ඡා කියන එක කාම ලෝකයේ ඉක්මවල රූප ලෝකයට රූප අරමුණකට ආසර්පසාට හිත ගියාද නැද්ද කියන එක සාහිතික කරගත්තේ නැත්නම් මරණ චිත්තක්ෂණේ මොන්න තරම් හිතේ අවුලක් තියෙද කියලා හිතන්න. දැන් මේ හිත තියෙන අරමුණේද කාම ලෝකේද කියලා හොයාගන්න බැරි නම් මරණදී කවුද අපිට උදව් කරන්නේ? දැන් අපිට මේ හුස්ම ගන්න පුළුවන් වෙලාවක් නේ. අතපයි කැඩිලා නැහැ නේ, කබර හැදිලා නැහැ නේ, අන්තභාග වෙලා නැහැ නේ. ආන්නේ වෙලාවේ මේ ඔක්කොම ඉnderලා බලන්න තමන්ගේ අරමුණ අහුලන්න දන්නවනම් নানা ආකාර අරමුණු තියෙද්දි හැට වෙලාවක් එයි භාවනා කරනකොට මේ අරමුණේ ටිකක් වෙලා හිත පවත්තන්න පුළුවන්. ආරම්භානේ හෝ පිම්බි මැකිලිම හෝ වම දකුණි හෝ එතකොට තේනවා මේ උත්සාහ කරලා කරලා මේ ගත්ත හැකියාව දරුවෙකුට දෙන්න බෑ, හොරකම් කරන්න බෑ, තමන්ම කරන්න ඒක වාර්තා කරන්න ඕනේ. මට ඉස්සර නම් ආනාපාන හුස්ම රැලි එකක් දෙකක් බලන්න පුළුවන්, දැන් නම් තුන හතරක් පුළුවන්, පහක් පුළුවන්. එතකොට කමඨාන සුද්ධ කරලා දෙනවා. දැන් ඔබ දිගටම එකම අරමුණ දකින්නවා නම් කාම ලෝකේ නේ රූප ලෝකේ දිගට බලාගෙන ඉන්නකොට අරමුණේ මොන වෙනස්කම්ද සිද්ධ වෙන්නේ? ඉන්නේ නගරෝසු වෙනවද, සියුම් වෙනවද, ප්‍රිය වෙනවද, අප්‍රිය වෙනවද, ලඟ වෙනවද, දුර වෙනවද, ඇතුළේද පිටද කියලා මේ බලානේ ඉන්න ඉස්රායන් තියාගත්ත මූල කර්මස්ථානෙට වෙන විපරිණාමය, වෙන වෙනස්කම, වෙන පෙරලිය විස්තර කරන්න පුළුවන් නම් ඒකමට අනුසුද්ධ කිරීමට ඉස්සලකමට අනුසුද්ධ කිරීමට වඩා බොහොම ගැඹුරුයි. එතකොට යාට දන්නවා අරමුණක් දිහා එක දිගට බලන ඉන්නකොට ක්‍රියාවලියක් විදියට එන්නේ මොකද වෙන්නේ කියලා. ඒ ටික දකින්න කියන එක ඔය ආවට ගියාට වටපිට බල බලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇහක් පිට ඇහක් තියාගෙන අරමුණේම අරමුණ දපනේ දමාගෙන අරමුණම බලා ඉන්නකොට තමයි වෙන්නේ. ඒ නිසා සක්මණේ මුලදී ඔය පේන්නේ, පරියන්කේ මුලදී පේන්නේ, ඒක හොඳට අරමුණත් එක්ක ඉන්නකොට විපරිණාම වෙනවා. ඊට පස්සේ එනවා එකක් ඊටත් එළිය දරුණුයි. අරමුණ මේ විදිහට සියුම් වීගෙන එනකොට හිත ඇතුලේ විවිධාකාර විකාර පේන්න පටන් ගන්නවා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස පහස මේ ටික අපි කියන රූප සංඥා කියලා. යෝගාවචරයට තේරෙන්නේ නැතු යනවා මේක හීනයක්ද, හැබැහිඳ වෙන්නේ කලබලයක්ද, හොඳක්ද, සමතෙද, විපස්සනාවද, ඉසරහටද යන්නේ, පසටද යන්නේ. මේක අද කොහොමඩක්වත් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒක වෙන්නේ භාවනා මට්ටම් තුනක් විතර ගියාට පස්සේ අරමුණ තිතේ හිටිනව. අරමුණ වෙත බලාිනකොට මේ හොඳට තිබිච්ච පිපිඤ්ඤ කැල්ල තැඹිලා 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 ඒක ලොඳ වෙලා යනවා. දැන් ඒක මිරිකෝ චප්ප වෙලා යනවා. ආන් ඒ වෙලාවේදී යෝගාවචරයේ සද්ධාවට තමයි ඒකට ප්‍රසාද සද්ධාවනේ. ඒකට කියන්නේ ඕකප්පණ සද්ධාය යන තේරෙනවා. ඒතියේදී තරින්නතෝ භාවනා දිකට ගෙනියන්න පුළුවන් නම් ඒකලත් කියන්න පුළුවන් නම් මෙච්චර ඝන බහලෝ තිබෙන පිපිඤ්ඤ කැල තැඹෙනකොට තැඹෙනකොට චුරුපයින් ගතියට එනවා. මෙච්චර හොඳට තිබුණු ආනාපාන එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ දැන් සියුම් වෙලා තියෙනවා. ඒත් මේක දිගේම කරගෙන යන්න නම් යෝගාවචරය එතන ඒ වෙනකොට පේන රූප පෙන්වුනට ආලෝක වර්ණ පෙන්වුනට සටහන් පෙන්වුනට යුවතිකේ හිත දාන්නේ නැතුව අරමුණම බලන්න ඉන්න eBay. එතන තියෙනවා යෝගාවචරයට හිතා ගන්න බැරි කරලා පළපුරුදු ඇති එක්කෙනෙක්ගෙන් කමඨාන සුද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? ඒ භාවනා කරන කෙන හිතන මට දිබ්බ චක්කු ඥානෙ පහළ වෙලා මට දිබ්බ සෝත ඥානෙ පහළ වෙලා මට පෙරවිසු කඳපිලිවෙත පේනවා නැත්නම් මැරිච්ච අම්මා පේනවා අරකයි මේකයි කියලා පටන් අර ගන්නවා අර පේන දේවල් නැත්නම් කෙලස් ටික අල්ලගෙන මාර බලවේග ටික අල්ලන අරමුණු පාවා දීලා බයිලා කතා කරන්න පටන් ගන්නවා. ත්‍යාග කිව්වොත් ඔක්කොම සත්‍ය කරන්න එන දේවල් ඔක පැත්තක දාලා උඹ අරමුණියෙම හිටපන් කියලා කලාතුරකින් කියන තමයි පිළිගන්නේ. මොකද ඒ තරම් අපි මැජික් බලන්න ආසයි. භාවනා කියලා අපි හිතන්නේ වෙන මොකද්ද? ඒ නිසා එතනදී සුද්ධ වුණේ නැත්තම් හරියටම අරමුණ විපරිණාමයේ බලන්න මේ රූප සංඥා කරන මේ කෝලම මේ විකඩම තේරුම් ගත්තේ නැත්තම් ඒ යෝගාවචරයට ඉදිරි ගමනක් වෙන්නේ ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ උඩු හිත කියන්නේ මොකද්ද යටි හිත මොකද්ද කියන්නේ. හීනේදී ඇයි මේ අපේන්නේ ඇයි හැබැයිදී නොපෙනෙන්නේ කියන එක තේරෙන්නේ. එයා හිතනවා මේක දෙයියෝ කරපු දෙයක්, කුණියමක්, ඒව නැත්තම් ගුඩ බලවේගයක් කියලා මේව පිළිබඳව නානා ප්‍රකාර මත පළ කරනවා. නමුත් යම් කිසි කෙනෙකුට හොඳට තේරෙනවා නම් අරමුණු විත්තම බලන ඉලක සියුම් වේගණ යනකොට මේ හිතේ නානා ඍතු වේශමවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසීන. ඒ මට්ටමට භාවනා කරලා කමඨාං සුද්ධ වෙන තැනක නිකං හිටියත් ඇති කියලා මං කියනවා. සංනිවේදනේ හරියට දැනගෙන ඒ මට්ටමට භාවනා කරන කණ්ඩායමක නිකං හිටියත් තේරෙනවා මේ භාවනා කරාට විතරක් හරියන්නේ ධර්ම සාකච්ඡාවෙන් කමඨාං සුද්ධ වීමෙන් උනේ නැත්තම් මේ පොළවේ අතරන් තිබුණාට ඒකෙන් ආභරණ හදන්න බෑ. ඒක රත් කරලා උපමට්ටම් කරලා කැටයන් කෙටුවට පස්සේ තමයි සිටු දෙවිවන්ගේ රජපිසුන්ගේ කරේ එල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අපි ළඟ තියෙන ටික ඒ සුද්ධ කර ගැනීම අපට කරගන්න බැරි නම් ඉතින් එහෙමනම් මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණාට, මනුස්සාත්ම භාවයක් ලැබුණාට, ක්ෂණ සම්පත්තිය ලැබුණාට අපි තාමත් නරියයි බල්ලයි ගැන කතා කරගෙන ඉඳි යන්නේ කොයිද කියනකට බල්ලේ පොල් කියයි. අනේ අපිට ඕවා තේරෙන්නේ නැහැ කියලා පස ගහයි. නමුත් ඒ තාකල් ඉදිරියට යාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය අපේ බුදුහමතුතෝ දේශනා කරපු දේවල් වල මේ තාමත් මතු පිට ටිකක් විතරයි. ඊට පස්සේ ගැඹුරු දිගේ ගිහිල්ලා අරූප දේවල් දැකලා මේවට සැලෙන්නේ නැතුව ඉදිරියට යන කතාවල් කතා කරන්න බැලුවොත් මට කිව්වොත් මන් දන්නේ තරහ වේද කියලා. මේ අවුරුදු 12 13 14 පොඩි උන්ට හොඳට මේක තේරෙනවා. නාකින්ට තේරෙන්නේ නැහැ. මොකද කරන්නේ? මටත් 64යි වයස. තේරෙන්නේ නැත්නම් මොකද මේගොල්ලෝ එතන මේ දන් දීපුවා මේක හරියයි. එහෙනම් තමයි මේ ඉඳගෙන හිටියම වැඩේ හරියයි කියලා. හරියන්නේ නැහැ. හරිනම් මෙච්චර කෑ ගහන්න ඕන කමක් නැහැ. ඒ නිසා උත්සාහ කරන කොලයක් හරි ලියලා තියාගෙන මේ භාවනා කරනකොට චිත්තක්ෂණ කීයක් තමන්ගේ අරමුණට හිත යනවද? ගියේ බව දන්නේ කොහොමද? ඒක කොහොමද මම තව කෙනෙකුට කියලා දෙන්නේ? කමඨයන් සුද්ධ කරනකොට කවුරුත් ඕනේ නැහැ කොලේක ලියන්න. බුදුහාමර එන කාලේ කොල තිබුණෙත් නැහැ, පෑන් තිබුණෙත් නැහැ, මම පිළිගන්නවා. හරි, එහෙම හරි කරලා මේ නඩුව ඇහෙන්න එපා, නැත්නම් නඩුව කල් යනවනේ. ඒ අතින් බලනකොට මම මේ කතාව පුරාවට මම චෝදනා ස්වරූපෙන් කතා කරාට මේ අද යුගයේ 2500න් පස්සේ වැඩියෙන්ම ධර්ම සාකච්ඡා යන යුගයක්. හරියටම කමඨාන් සුද්ධ වෙන යුගයක්. ඒක මම දැකලා තියෙන්නේ පොඩි උන්ගේ පැත්තට යන්න යන්න ඔය කුරුවල් වෙච්ච ඔළුවේ තියෙන මෙවුවා තමයි ඇවිල්ලා නැති අයට හරියට කියලා දුනොත් මේකයි කරන්න ඕන කියලා තේරෙනවා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මෙහෙම කියන්න අවසර දෙන්න බෞද්ධයන්ට කියලා දෙන්නට වැඩිය කතෝලික මිනිසුන්ට කියලා දුනොත් හරියට අල්ලනවා. මුස්ලිම් මිනිසුන්ට කියලා දුනොත් හරියට අල්ලනවා. මොකද මේ මිනිස්සු ගාව බයිලා නැහැනේ ඔළුවේ. බොහොම ගෞරවයක් තියෙන බුදුහාමරෝ පිළිබඳව කිව්වොත් මෙන්න මේකයි කරන්න ඕනේ මෙන්න මේටි කියපන් කියලා කියනවා. එතන අපිට නරක වෙලා තියෙන අපි බුද්ධ ධර්ම ගැන දන්නේ කොයිදෝ යන කුණු කන්දල් ටිකක් ඉති එව්වම වමාරකක ඉන්නවා මිසක් තමන් එක චිත්තක්ෂණයක්වත් අරමුණේ ඉන්න බව අගය කරන්න එක චිත්තක්ෂණයක්වත් ඒක ගැන විතරක් කතා කරන්න ඔය පැටලිච්ච ගැන පැත්තක දාලා කතා කරන්න තේරුම් ගත්ත දවසේ අපි ලඟ ගොඩාක් ගුණ තියෙනවා. නමුත් ඒක හරි හැටියට ඉදිරිපත් කරගන්න ඒක හරි හැටියට කමඨාන සුද්ධ කරනට කියාගන්න දන්නේ නැතිකම තියෙනවා. ඊටත් වැඩිය තියෙන්නේ නොදන්නකම ඉස්මතු කරන එක. නදෝ යන කාරණා මූල ධර්ම කාරණා ගොඩක් අරගෙන කතා කර කර ඉන්නවා මිසක අත්දකෝ දෙයක් පැත්තකට. ඒ නිසා හිතාගන්න මූල ධර්ම දැනුව පොතේ ධර්ම ටොන් එකට වඩා අත්දැකීම අවුන්සයක් වටිනවා. අත්දකපු දේ කියනවා නම් ඕන කෙනෙකුට කියලා දෙන්න. ඒ නිසා ඔය තුඟක් පැවිදි වෙන මහන්සි නැත්තු මන් දන්නවා ඒක හොඳටම. නම් කතා කරන්නේ අත්දැකීම නෙවෙයි නං අද්දුටු දෙය නෙවෙයි නං ප්‍රත්‍යක්ෂ කරපු දෙය නෙවෙයි නං හැමදාම සැකයකින් බයකින් අනිශ්චිතතාවයකින් තමයි ජීවිතය ඉවර වෙන්නේ සාකච්ඡා ඉවර වෙන්නේ. ඉතින් පුළුවන් තරම් බලන්න ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ලියවිලා තියෙන විස්තර හරි අමාරුයි හැමතැනම ඇත්තේ නැහැ. මට පුළුවන් මේ සමන්තිට හරි මේ ඉන්න ස්වාමීන් වහන්සේ හරහව ඒ පත්‍රිකා ටිකක් අපි ළඟ තියෙන දේවල් කරන්නම තුඟ දෙනකොට ඒව ඉතින් කියව කියව ඉන්න වෙලාවක් නැතු ඇති. ඒක ලියෙලා කමඨාන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා ලියාගෙන ඉන්න භාවනාව හරි ගිය වෙලාවේ වුණා. මොකද්ද අරමුණ කොහොමද මෙනේ කිරුවේ මොකද්ද වැටුණේ කියන කාරණා තුන ලියන්න පුළුවන් නම් ඔයිට වැඩි විශාල අර්ථයක් තියෙන ධර්ම සාකච්ඡාවක් මේ භාවනා කරන්න සඳහා එහෙම නැත්නම් භාවනා කරන පිරිසකට මේ ටික තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මැටි කනව රාත්තල් ගාන දන්නේ බොක්කේ මැටි කොච්චර කාලද කියලා දන්නේ මම මේ කියන දේ කන්නේ නම් මැටි තමයි රාත්තල් ගාන දැනගන්න හැටි මම මේ කියලා දෙන්නේ. ඒ නිසා මේක ඉතාමත් වැදගත්. සමහර වේතාවකට සරුවච්චන් වහන්සේ ඒක දන්නේ නැති නිසා මේ කිව්වට තේරෙන්නේ නැත. නිර්මිත බුදු කෙනෙක්ම වලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අස්සවන. මේ පුතජණිය අහන්නෙම කාමයට බර, තණ්හාවට, මාන්නයට බර. බුදු කෙනෙක් ලව්ව ප්‍රශ්න අස්සවන. එහෙනම් තන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා හරියට දෙකේ පන්ති ළමෙක් වගේ. එවිට අපිට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැති නිසා එහෙම නැත්නම් මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ඒ බුදුහාමුදුර හොඳටම දන්නා මෙයා නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ මෙයා අහන්නේ මේ පොඩි අයගේ දැනගැනීම සඳහා කියලා. ඒ නිසා භාවනා දන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ සාකච්ඡාවේදී පුළුවන්තරම් බලන්න ඕනේ Taman දන්න දේ හරියට ඉදිරිපත් කරන අතර මේක ඉදිරිපත් කරන ක්‍රමය මේකයි කියලා හොඳ ආදර්ශයක් දෙන්න. දන්නේ නැති කට්ටිය මේ මිනී කිරීම හොඳට මතක තියාගන්න. මිනී කිරීම අනිවාර්යෙන් ගන්න. ඒකල කොලයක් අරගෙන තමංගේ අත්දැකීම් පොතක ලියා ගන්න. ලියලා හරි ගස ගන්න. ඒක හරි මෝඩයි. ඒ වුණාට ඒකෙන් ගුණයක් ඇති වෙලා තියෙනවා. මම බුරුම ගිහිල්ලා එනකොට පොත් විතරක් බෑග් හතක් අරගෙන ආවා. එකම අකුරක්වත් මම විසිකිරුවේ නෑ. ස්වාමීන් වහන්සේලා කියන වචන ඔක්කොම ලියාගත්තා. මම කමඨාන් සෝද කරලා ඔක්කොම ලියාගෙන ආවා. ඒසල් බාන්නකොට පේනවා මොන්න තරම් මෝඩ මොලයක්ද අරගෙන ගිහිල්ලා තියෙන්නේ කොච්චරක් ඒ ස්වාමීන් වහන්සේක සුද්ධ කළා දීලා තියෙනවද කියලා. ඉතින් අවුරුදු 2600ක් ආපු සාසනයක් අපිට තියෙන දෙල්ලමක් නෙවෙයි. කරන්න පුළුවන් වැඩක් මෙතන තියෙන්නේ. මේ ශවතක්ෂේරු කරගන්න එපා. දන්න දේ ඇහෙන බණ හරි හැටියට ක්‍රියාත්මක කරලා ඒක සාකච්ඡාවකදී පැකිලීමකින් තොරව අද්දුට ප්‍රත්‍යක්ෂේ ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්න දක්ෂකම එනවනම් මම කියනවා මේ මංගල සූත්‍රයේ දක්වන කාලීන ධම සාකච්ඡා කියන එකේ යෝගාවචරයට අදාළ වෙන්නේ ඒකයි. අද මම අහලා තිනව කලාතුරකින් රේඩියෝ කියන සාකච්ඡා, ටෙලිවිෂන් එක කියන සාකච්ඡා කවදාකවත් කෙලවරක් නැහැ. මේ ආහා යනවා. කිසිම ගුණයක් නැම සර්වඥාසික කවදාකවත් එහෙම නැහැ. මිනිස්සෙයි ඊට වැඩිය උසස් තැනකට පත් කිරීම සඳහායි කියන්නේ. ඒ නිසා යෝගාවචර මතක තියන්න මේ ධර්ම සාකච්ඡා අහන්න එපා. ගුණයක් නැහැ. ඒ වෙනුවට භාවනා කරන්න නාවුවාම වල්පැල්ල හැලී කතා කරන්න නැතුව කමඨාන් සුද්ධ කරන වෙලාවේ ධර්ම සාකච්ඡා කරන්න තමන් සුද්ධ කරගත යුතු ප්‍රශ්නය ඉදිරිපත් කරනවා නම් ඒක ගොඩාක් වෙන්නේ එකම පිටිස නේවාසික භාවනාට යෙදෙනකොට. එක දවසට ඇවිල්ලා යනවට වැඩිය දැන් අද කරලා හෙටත් මම මේ කතාව කිව්වොත් ඕගලන්ට ඔයිට වෙඩි ටික රිදෙනවා. ඒ අනිද්දත් ඕකම කියනවා. අනිද්දත් ඕකම. එතකොට හැදිලා එනවා. ඉතින් ඒකයි අපි නේවාසික භාවනා වැඩමුළුවේදී දවස් 3ක් යනකම් මේ වගේ ටිකක් කොච්චි පාරේ බස් එකක් යනවා වගේ දඩබඩ ගානවා. ඊට පස්සේ හැදිලා එනවා. ඉතින් ඒ නිසා මෙතන එන හොඟ දෙනෙක් ඉන්නවනේ ඉතින් එන අය කරුණාකරලා ඒගොල්ලෝ මේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම හරහා අනික් අයට පූර්වාදර්ශයක් වීම හරහා කටයුතු කිරීමෙන් අලුත් වෙන අයට දුන්නොත් කට්ටියගෙම ධර්ම සාකච්ඡාව ඉදිරියට යන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒකට අවශ්‍ය මූල ප්‍රභවය කුසලය එතම් අපි කියනවා නම් භව සම්පatti ඔක්කොටම තියෙනවා. ඒක පිරිසුදු වෙලා නැත්තම් බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ඒක ගෝලයන්ගේ වැරද්ද නෙමෙයි ගුරුනාන්තිගේ වැරද්දක් කියලා. හරියට කමතාන් සුද්ධ වෙන්නේ නැත්තම් ඉදිරිපත් කරන එකනාගේ දෝෂේ නෙවෙයි මේ බණ කියලා දෙන එකනාගේ දෝෂේ. ඉවර වෙනකන් ඒක තේරෙනකන් 100 සැරයක් හරි කියන්නේ කියලා. 101 සැරයක් හරි කියන්න මොකද කවදා හෝ ගොඩ එන්න ඕන. ඒක නිසා දුවට මතක තියාගෙන ඉන්න ඕගොල්ලෝ කවදා හරි කමතාන සුද්ධ වෙන්නේ තමන් අත්දකපු දෙයක් කාටට කියලා දෙන්න කිය දවසේ. හරිම අමාරුයි. අත්දකින්නට වැඩිය අමාරුයි කාටට කියලා දෙන්නේ. මං කියන්නේ පැහියෙක් වෙන්න හදනවා, ගුරුවරෙක් වෙන්න හදනවා, කර්මස්ථානාචාර්යවරෙක් වෙන්න හදනවා කියන එක නෙවෙයි. සරලව තව කාටට කියලා දෙන්න පුළුවන් මේ භාවනා කරනවා කියන්නේ මේ වාඩි වෙලා තමන් ඉන්න කය දිහා බලාගෙන ඉන්නේ කියලා දෙන්න බලන් උත්සාහ කරලා. හරි අමාරුයි. එතකොට තේරෙයි මං ඉගෙනගත් එක මොන තරම් වටිනවාද මේ ටික හරි කියලා දෙගොල්ලෙගෙම දිනුවක් ඇති වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව තනියම කරන්න බෑ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕනේ. දන්න දන්න අනික් අයට කියලා දීම හරහා තමයි අපි දක්වම මේ ශාසනය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙකුටම යුග මෙහෙවරක් තියෙනවා. ඉක්මනට තමන් මේක පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරලා ඒකෙන් යාගෙන් නිම වෙන්න දෙන්නේ නැතුව තව කාට හරි ඒ දැනුම දුන්නොත් අපි ණය නෑ. එතන මෙච්චර වටිනා ධර්මයක් අපි ළඟට ඇවිල්ලා අපි ඒකට උර දීලා ඉදී කටයුතු කරලා අපිට ඒක සම්පූර්ණ කරගන්නත් බැරිනවා තව කාටට දෙන්න බැරිණ මේ ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ ශාසන අන්තරස්ථානයක් වෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව සියු කෙනාට තම ළඟ තියෙන මේ භව සම්පatti ගොනු කරගෙන ධර්ම සාකච්ඡා මාර්ගයේ මේ අදහස් පිරිසුදු කරගෙන ඉදිරියට යන්න ධෛර්යකුත් ඇති කරගෙන තවත් ඉවදී හා බලල හැදෙන්නින් ආයතත් ආදර්ශකුත් ඇති කරගෙන ශාසනිමුත් වැඩක් කරගෙන ශාසනයට තර කිරීම සඳහා මේ ධර්මදේශනාවත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි. මම ධර්මදේශනා මෙතන නතර කරනවා. තිරු දිනාටම ධර්ම සාකච්ඡාවකින් ලැබෙන ඒ පිරිසුදු භාවය වහවහ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.